la subida da dare di come sta andando il ciao stare di fare di quello che andava a quello che si tre cosa e tutto questo poi da seguire di non di non sapi per portare il nego e da mano da ordine e poi perché va per lo vino a tutto questo di sapere ciao al penale se tu vuoi sapere
හොඳයි තෙරුවන් සරණයි හැම දෙනාටම අපි අද ඇත්තටම මේ සූත්‍රේ ඉතුරු කොටසකට යන්නට වඩා මම බලාපොරොත්තු වුණේ අපි එදා කතා කරපු දෙයම තවදුරටත් සාකච්ඡා කරන්න මොකද අපිට සාකච්ඡා කරන්න දේවල් ගොඩක් ඉතුරු වුණා කියලා මට හිතුණා මේ අපේ පිරිස අහපු ප්‍රශ්න වලත් හින්දා අනිත් එක අපි මේව නැවත නැවත කතා කරනකොට ඒවයි අවබෝධය වැඩි කර ගැනීමටත් ඒක උදව් වෙනවා. ඉතින් මේ අද මං කල්පනා කළා ඒ මහා හත්තිපදෝපම සූත්‍රයේ ඒ ආයතන සම්බන්ධව කතා කරපු දෙයි ඊළඟට අපි කලින් සාකච්ඡාවක මදුපිණ්ඩික සූත්‍රයේ ආයතන සකස් වෙන හැටි ගැනත් කතා කළා. ඒ දෙකම සම්බන්ධ කරලා අපි මේක තව ටිකක් තේරුම් ගන්න කොහොමද කියලා. ඉතින් හැමෝම අහලා ඇති මේ මදුපිණ්ඩික සූත්‍රයේදී කියනවා චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ කියලා. කියන්නේ අසත් රූපත් නිසා චක්කු විඤ්ඤාණය හට ගන්නවා. මේ තුනේ සංගතියට පස්සේ කියලා කියනවා. එතන ස්පර්ශය ඊට පස්ස පච්චය වේදනා ඒ ස්පර්ශය නිසා වේදනාව හට ගන්නවා. යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති. එතකොට ඒ යමක් විඳීද ඒක අඳුන ගන්නවා, යමක් අඳුන ගනීද ඒක ගැන කල්පනා කරනවා. විතක්කේති යං විතක්කේති තං ප්‍රපංචේති. එතකොට ඒ ප්‍රපංච මට්ටමට එනවා ඒ කල්පනා කරන දේ. ඊළාට යම් පපංචේති තතෝ නිදානං, මේක තමයි හේතුව. පුරිසම් පපංච සංඥා සංකා සමුදාචරಂತಿ අතීතානාගත පච්චුප්පන්නේසු චක්කුඤ්ඤේයේසු රූපේසු. ඒ කියන්නේ යමක් හඳුනාද එය විතර්කණය කරනවා, යමක් විතර්කණය කරේද එය ප්‍රපංචයට පමුණුවනවා, යමක් ප්‍රපංචයට පමුණුවා නම් ඒ චක්කු ආදී චක්කු රූප කාරණයෙන් ප්‍රපංචයන්ගෙන් යුක්ත සංඥා කොට්ටාසය වූ අතීත අනාගත වර්තමාන වූ ඇසින් බලා දත යුතු රූපේලා පුරුෂයා අභිභවනය කෙරෙත් කියලා. ඒ කියන්නේ පුරුෂයා අභිභවා යනවා මේ ප්‍රපංච සංඥා. ඒක මදුපිණ්ඩික සූත්‍රයේ ඔය ආයතනකින් පස්සේ ඇති වෙලා කියන්නේ මුලින්ම විඥාණය ඇති වෙන හැටි කියලා ඊළඟට පස්සේ ගැන කියලා ඒක ප්‍රපංච සංඥා දක්වා වැඩි දියුණු වෙන හැටි. එතකොට ඊට වඩා පොඩ්ඩක් විස්තර ඇතිව මේ අපි මහා හත්තිපදෝපම සූත්‍රයේදී සඳහන් වුණා ඒක මං හිතන්නේ ওই 26 ඡේදේ ඊට පස්සේ එන පිටුව වගේ මේ අපේ මේ පොතේ මේගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරන්න දාපු පිටුවේ 460 වෙනි පිටුව ඒකෙදි උඩමචයේදී පාලියෙන් පටන් ගන්නෙ අජ්ජත්තිකංච ආවුසෝ චක්කුං අපරිභින්නං හෝති. එතකොට අජ්ජත්තව තියෙන ඇස කියන එක අපරිභින්නං හෝති, බින්දිලා නැතුව. ඊළඟට බාහිරාච රූපා මුලින් කියන න ආපාතං ගච්ඡanti, ආපාතනේ උනේ නැත්තම්. බාහිර රූප ඇහැ නොබිඳි තියෙනවා, බාහිර රූපේකුත් ආපාතනේ උනේ නැත්තම්. ඊළඟට නොච තජ්ජෝ සමන්නාහරෝ හෝති, තජ්ජෝ සමන්නාහරෝ කියන එකත් යෙදුන් නැත්තම් නේවතාව තජ්ජස්ස විඥාන භගස්ස පාතු බව හෝති. එතකොට ඒකට අනුරූප විඥාන භාගයාගේ පහළවීමක් නැහැ කියනවා. ඊළඟට කියනවා අජ්ජත්තිකංචේ ආවුසෝ චක්කුං අපරිභින්නං හෝති, අජ්ජත්ත ඇහැ බිඳිලා නැතුව තියෙනවා. බාහිරාච රූපා ආපාතං ආගච්ඡanti. බාහිර රූපය ආපාතණය වෙලා තියෙනවා. ඒ වුණාට නොව තජ්ජෝ සමන්නාහරෝ හෝති. තජ්ජෝ සමන්නාහරෝ කියන එක යෙදුන් නැත්තම් නේවතාව තජ්ජස්ස විඥාන බහගස්ස පාතු බවෝ හෝති. එතකොටත් අර ඒකට අනුරූප විඥාණය පහළ වෙන්නේ නැහැ කියලා. ඇස බිඳිලත් නැහැ රූපෙත් ආපාතණය වෙලා ඒ වුණාට තජ්ජෝ සමන්නාහරෝ කියන එක යෙදුන් නැත්තම් එතකොටත් ඒ චක්කු විඥාණය පහළ වෙන්නේ නැහැ. ඊළඟට කියනවා යතෝචකෝ ආවුසෝ අජ්ජත්ති කංචේ චක්කුං අපරිබින්නම් හෝති බාහිරාච රූපා ආපාතං ආගච්ඡanti. අසත් නොබිඳී තියෙනවා බාහිර රූපයත් ආපාතණය වෙනවා. තජ්ජෝව සමන්නාහරෝ හෝති. තජ්ජෝ සමන්නාහරෝ කියන එකත් යෙදෙනවා. ඒවං තජ්ජස්ස විඥාන භාගස්ස පාතු භාවෝ හෝති. එතකොට එයින් උපදින විඥාණය පහළ වෙනවා. එතකොට මේ විඥාණය හටගන්න කරුණු තුනක් මෙතන සඳහන් වෙනවා. එකක් ඇහැ බිඳිලා නැතුව තියෙන්න ඕන, රූපයක් ආපාතණය වෙන්න ඕන, තජ්ජෝ සමන්නාහරෝ කියන එකත් යෙදුනොත් චක්කු විඥාණය පහළ වෙනවා. යම් තථා භූතස්ස රූපං තං රූපෝපාදානක්ඛන්දේ සංඝං ගච්ඡති. එතකොට එතන යෙදෙන යම් කිසි රූපයක් තියනවා නම් ඒක රූප උපාදානක්ඛන්දේ. යා තථා භූතස්ස වේදනා සා වේදනානුපාදාක්ඛන්දව සංඝං ගච්ඡති. එතන යම් කිසි වේදනාවක් යෙදෙනවා නම් ඒක වේදනා උපාදානස්කන්ධේ විදිහට ගන්න පුළුවන්. ඒ වගේම යා තථා භූතස්ස සංඥා සා සංයූපාදානක්ඛන්දේ සංඝං ගච්ඡති. එතන යම් කිසි සංඥාවක් යෙදෙනවා නම් ඒක සංඥා උපාදානස්කන්ධේ. යේ තථා භූතස්ස සංඛාරා තේ සංඛාර උපාදානක්ඛන්දේ සංඝං ගච්ඡanti. එතන යම් කිසි සංඛාරයක් යෙදෙනවා නම් ඒක සංඛාර උපාදානක්ඛන්දේ. යන් තථා භූතස්ස විඥානං තං විඤ්ඤුණු උපාදානක්ඛන්දේ සංඝං ගච්ඡති. එතන යම් කිසි විඥානයක් යෙදෙනවා නම් ඒක විඥාන උපාදානස්කන්ධේට ගැනෙනවා. එතකොට අන්න ඔය වගේ එතන පංච උපාදානස්කන්ධයක් හටගන්න හැටි පැහැදිලි කරනවා. ඒ කියන්නේ ඇස නොබිඳී තිබුණොත් රූපයක් ආපාතණය වුණොත් තජ්ජෝ සමන්නාහරෝ යෙදුනොත් චක්කු විඥාණය පහළ වෙනවා. ඒවා හේතු කරගෙන එතනම පංච උපාදානස්කන්ධය හටගන්නවා කියන මට්ටමක් තමයි මෙතනින් සඳහන් වෙන්නේ. එතකොට තර මදුපිණ්ඩික සූත්‍රයේ සඳහන් නොවුන තජ්ජෝ සමන්නාහරෝ කියන ප්‍රත්‍යයකුත් මෙතන කතා කරනවා. ඒක තමයි අපි ගොඩක් දුරට අපේ සාකච්ඡාවට ගත්තේ. එතකොට මේ තජ්ජෝ කියන එකේ තේරුම තමයි එයින්ම පැන නගින, එයින්ම නිපන්, එයින්ම ඉපදුන කියන වගේ අදහසක්. එතකොට අපි උදාහරණයක් ගත්තා. දැන් අපි මේසෙට තට්ටු කළොත් සද්දයක් උපදිනවා. එතකොට එයින්ම ඉපදෙන ගතියක් ඒ ශබ්දයේ තියෙන්නේ. එතන තේරුම් ගන්න ඕන ඒ ශබ්දය කියන එක අපට ඇහුණට ඒක මේසයට අයිති ස්වභාවයක් නෙවෙයි. අපි තට්ටු කරපු අතට හරි ඇඟිල්ලට හරි අයිති ස්වභාවයකුත් නෙවෙයි ශබ්දය කියන එක. ඒ වුණාට ඒවයි ස්පර්ශය නිසාම එයින්ම පැන නැගුණ ස්වභාවයක්. අන්න ඒ වගේ අදහසක් ගන්න පුළුවන් ඒ තජ්ජෝ කියන එකට. එතකොට ඒ ශබ්දයට අපේ මනස යොමු වුණොත් ඒක එතකොට තජ්ජෝ සමන්නාහරෝ කියලා ගන්න පුළුවන්. එතකොට ඒක දැනගන්න තමයි විඥාණය පහළ වෙන්නේ. එතකොට ඒ වගේ එයින්ම පැන නැගුණු දෙයකට අවධානය යොමු නොවුනොත් විඥාණය පහළ වෙන්න හැකියාවක් නැහැ කියන එක. මේ කරුණු ටික මම ආපහු මතක් කළේ අපි ඉස්සෙල්ලාම ওই ටික ආයේ පොඩ්ඩක් සාකච්ඡා කරලා බලමු. කාට හරි මේක ගැන යම් කිසි අදහසක් තියෙනවද, මෙතන මොනවා හරි එහෙම නැත්නම් අහන්න දෙයක් තියෙනවද කියලා අපි පොඩ්ඩක් පිරිසට යමු වෙමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඒක හොඳ ප්‍රශ්නයක්. එතකොට අපි තේරුම් ගන්න වෙනවා ඉතින් ධර්මයට අනුව ගලපලා බලන්න වෙනවා. එතකොට දැන් මේ තජ්ජෝ සමන්නාහරෝ කියන එකට, ඒ කියන්නේ තජ්ජෝ කියන්නේ එයින්ම නිපන්න, එයින්ම පැන නගින යම්කිසි ස්වභාවයකට අපේ මානසිකාර්ය නැත්තම් අවධානය යොමු වීමක්. එතකොට අවධානය යොමු වීම තුළ විඥාණය පහළ වෙනවා කියන්නේ, දැන් විඥාණය කියන්නේ යම්කිසි දැනගන්න ගතියක්නේ. එතකොට දැනුවත් වෙන ගතිය කියන එක විඥාණි. දැන් ඔතන ප්‍රශ්නේනේ දැනුවත් වෙන්නේ මොකක් ගැනද? දැනුවත් වෙන ගතියක් පහළ වුණා විඥාණයක්. මොකක් ගැනද මේ දැනුවත් වෙන්නේ? එතකොට මේ දැනුවත් වෙන්නේ මොකක්ද කියන දේ තමයි ඔතන එයින්ම නිපන්න, එයින්ම හටගත්තු යම්කිසි ස්වභාවයක් ගැන තමයි මේ දැනගෙන තියෙන්නේ. එතකොට ඒක විඥාණය නෙවෙයි. විඥාණයෙන් දැනගන්න දැනුවත් කරන ස්වභාවයක් මොකක් හරි. ඒකේ ඒකම ඒකේ බොහොම වැදගත් මේ ප්‍රශ්නේ. එතකොට ඒක මීට කලින් හට ගන්නවද විඥාණයට? නැත්නම් විඥාණෙත් එක්කම හට ගන්නවද? එතන එතෙන්දි තේරුම් ගන්න මේ දෙකම එක මොහොතේ. මේ දෙකම විතරක් නෙමේ ඇත්තටම අර ඊට කලින් යෙදුන ඇසයි ආපාතනය වුණ රූපයයි. කියන්නේ ඇසේ රූපේ ආපාතනය වෙනවා කියන දෙකත් ඒ මොහොතේම යෙදිලා තියෙන ස්වභාවයක්. එයින් පැන නගින ස්වභාවයත් ඒ මොහොතේම යෙදෙන ස්වභාවයක්. විඥාණය කියන එකත් ඒ මොහොතේම යෙදෙන ස්වභාවයක්. ඒ කියන්නේ තව විදිහට කිව්වොත් මේ මාතර කාලපරතරයක් නැහැ. මේ එක ක්ෂණයක් ගැන කතා කරන්නේ. ඒ උනාට ඒවයි ප්‍රත්‍යවීමක් තියෙනවා. මේ නිසා කියලා කියන්න පුළුවන්. අපි මං හිතන්නේ උදාහරණයක් ගත්තොත් අපි සෙවණැල්ල ඇති වෙන එක ගසක සෙවණැල්ලක් ඇති වෙලා කියලා හිතන්. දැන් ඔය ගසේ හෙවණැල්ල පොළවට වැටිලා තියෙන මොහොත ගත්තොත් නම් ඒ මොහොතේදි ගස තියෙන්නත් ඕන, ආලෝකයක් වැටිලා තියෙන්නත් ඕන, ඒකට අදාළ ඒ පොළවක් තියෙන්නත් ඕන, සෙවණැල්ල තියෙන්නත් ඕන. මේ ටික එක මොහොතක සිද්ධියක්. අපිට සෙවණැල්ල ගැන කතා කරන්න බෑ. ඒ කියන්නේ ඊට කලින් ගහ තිබුණා, ඊට කලින් ආලෝකය තිබුණා, එහෙම කතාවක් නෙමෙයි. සෙවණැල්ල වැටෙන මොහොතේම අනිත් හේතු ටිකක් යෙදිලා තියෙනවා. ඒතකොට කාලපරතරයක් නැහැ ඒවා අතර. ඒක එක සිද්ධියක්. දෙවෙනි සිද්ධිය තමයි ওই ටික ඔක්කොම එක මොහොතේ යෙදිලා තින්නේ. එතකොට ඒ මොහොතම තමයි ඊළඟට පස්සය කියලා සඳහන් කරන්නෙත්. ඒතර පස්සය කියන ක්ෂණයේදී ඔය අපි කතා කරපු කරුණු ටික සේරම යෙදිලා තියෙනවා. එතකොට එකක්වත් ඊට කලින් හටගත්තා කියන එකකට මේ යන්න හොඳ නෑ මෙතෙන්දි. එතකොට එක මං කරුණු දෙකක් කියන එකක් මේවයි කාලපරතරයක් නෑ, එක මොහොතක සිද්ධියක් ගැන ඒ මොහොතේදී. ඔකට අර අපි ප්‍රත්‍ය වෙන මට්ටමින් ගත්තොත් අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියන එක කියන්නත් පුළුවන් සමහර වෙලාවට. ඒ සමහර දේවල් වලට හැබැයි එකකින් එකකට ප්‍රත්‍ය වෙන ගතියකුත් තියෙනවා. දැන් අසත් රූපයත් ප්‍රත්‍ය වීමෙන් එතන ඊළඟට තජ්ජෝ සමන්නාහරෝ කියන එකත් යෙදීමෙන් ওই තුනම ප්‍රත්‍ය වීම මත තමයි චක්කු විඤ්ඤාණයක් ගැන කතා කරන්න පුළුවන්. හැබැයි චක්කු විඤ්ඤාණයට කලින් ওই එකක්වත් ඉපදුනා නෙවෙයි. ඒ ටික එකටම යෙදිලා තියෙන ඔතනම අදහස තියෙන පටිච්ච සමුප්පන්න කියන ස්වභාවය. නම් පටිච්ච සමුප්පන්න කියනකොට ඒ වචනේ මම ගත්තේ දැන් මදුපිණ්ඩික සූත්‍රයේද කියනවනේ චක්කුංච පටිච්ච රූපේච. ඒතර පටිච්ච කියන වචනේ තියෙනවා. ඒ කියන්නේ නිසා කියන හේතු වෙලා ප්‍රත්‍ය වෙලා නිසා කියන. ඒතර චක්කුංච පටිච්ච රූපේච පටිච්ච කියන එක තියෙනවා. ඊළඟට කියනවා උපජ්ජති කියන. උපජ්ජති කියන්නේ හට ගන්න නැත්නම් උප්පන්න සමුප්පන්න. ඒතර පටිච්ච සමුප්පන්න කියන කතාව එතන බොහොම පැහැදිලි. ඒ කියන්නේ විඥාණය කියන එක චක්කු විඥාණය කියන එක පටිච්ච සමුප්පන්නයි. එතකොට මේ පටිච්ච සමුප්පන්න කියන අදහසත් අමතක කරන්න හොඳ නැහැ. පටිච්ච සමුප්පන්න කියනකොට අපිට අර පටිච්ච සමුප්පාදේ සඳහන් වෙන දැන් අර පච්චයා කියලා එකයි නිරෝධා කියලා වචන දෙකක් එනවනේ. ඒ වයිදී යෙදෙන සම්බන්ධෙත් ටිකක් සිහි කර ගන්න ඕන. දැන් හේතුඵල සම්බන්ධයකට අමතරව ඔය පච්චයා නිරෝධා කියන එකේ තියෙනවා ඒ මොහොතෙම කියන අදහසකුත්. ඒ කියන්නේ හේතුව තියෙන මොහොතේ ඵලයක් තියෙනවා. ඉමස්මින් සති ඉදං හෝති. ඒ වගේම හේතුව යම් මොහතක හටගත්තා නම් ඵලයක් හටගෙන තියෙනවා. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති කියන. ඒ කියන්නේ අපිට හේතුව ගැන විතරක් වෙනම තියෙනවා කතාවක්වත් ඵලය හේතුවෙන් තොරව වෙනම තියෙනවා කියන කතාවක්වත් නෙමෙයි. ওই දෙකම එකට යෙදිලා තියෙනවා කියන කතාව. ඒක මම අර හේවනැල්ලේ උපමාව ගත්තේ. පහන් දැල්ලේ උපමාව ගත්තත් ඔය සිද්ධියමයි. ඒ උපමා අපේ දේශනාවල සාමාන්‍යයෙන් ගන්න දේවල්. එතන මම මේ විශේෂයක් පෙන්වන්න හදන්නේ. මෙතන අපි ඌිට වෙනස් උපමාවක් ගත්තොත් දැන් හාල් නිසා බත් ඇති වෙනවා. එතකොට එතන හේතුඵල සම්බන්ධයක් තියෙනවා. සහල් අවශ්‍යයි බත් උයන්න. හැබැයි එතන පොඩි පටිච්ච සමුප්පන්න ගතියේදී පොඩි ප්‍රශ්නයක් එනවා. සහල් තියෙන වෙලාවේදී අපිට බත් විද්‍යමාන වෙන්නේ බත් තියෙන වෙලාවේදී සහල් විද්‍යමාන වෙන්නේ නැහැ. ඒ කියන්නේ හේතුෙන් තොරව ඵලයට තියෙන්න පුළුවන් ගතියක්. එතකොට එහෙම කතාවක් නෙමෙයි මේ පටිච්ච සමුප්පන්න බව කියනකොට. ඒ කියන්නේ හේතුයි ඵලයි එකට යෙදිලා තියෙනවා. ඒ වගේම හේතුව ඵලයට ප්‍රත්‍ය වීමකුත් තියෙනවා කියන අදහස. ඊළඟට මේ හේතු එකක්වත් එකකට එකක් සම්බන්ධත් නැහැ. ඒ කියන්නේ ඇහැ කියන එක රූපය නෙමෙයි, රූපය කියන එක ඇහැ නෙමෙයි. තජ්ජෝ සමන්නාහරෝ වුණ සිද්ධිය ඇහත් නෙමෙයි, රූපෙත් නෙමෙයි, විඥානෙත් නෙමෙයි. ඒවා වෙන වෙනම වෙනස් ස්වභාවයන් කියන එකත් තේරුම් ගන්න ඕන. හොඳයි, තව ඒ ගැටලු තියනා නම් ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි. ඔව් ඔතන දැන් ප්‍රත්‍යවීම කියන එක ගොඩක් හොඳයි. ඉතින් අර ප්‍රත්‍ය වලින්ම එකක් තමයි අපි ප්‍රධාන වෙන එකනේ, මුල් වෙන එකනේ, හේතුව විදිහට කතා කරන්නේ. ඒකත් ප්‍රත්‍ය ධර්මයක්මයි. එතකොට ප්‍රත්‍ය වෙන, එහෙම නැත්නම් අපි සිංහලෙන් කිව්වොත් ආධාර වෙන, උපකාර වෙන. මේවා උපකාර වෙලා තියෙනවා කියන එක. එතන මේ දැන් අසත් ආපාතනය වුණ රූපයත් ප්‍රත්‍ය වෙලා, ඊළඟට තජ්ජෝ සමන්නාහරෝ කියන එකත් ප්‍රත්‍ය වීමක් තුල තමයි විඥානයක් උපදින්නේ, හටගන්නේ. හැබැයි එහෙම කියනකොට ආයි මම මතක් කරනවා, අර කාලපරතරයට දාන්න යන්න එපා. මේක එක මොහොතේ සිද්ධියක්. එතකොට මම අර ඉස්සෙල්ලා අර උපමාවේ මට මං හිතන්නේ ඒක පැහැදිලි කරන්න බැරි වුණා. අර හෙවණෙල්ල වැටෙන එකේ දැන් ගහ ප්‍රත්‍ය වෙලා හෙවණෙල්ලට, ආලෝකේ ප්‍රත්‍ය වෙලා හෙවණෙල්ලට. දැන් ගස නිසා තමයි හෙවණෙල්ල තියෙන්නේ, ආලෝකේ නිසා තමයි හෙවණෙල්ල තියෙන්නේ. දැන් එහෙම කිව්වට ඒ සිද්ධිය අපිට තව පැත්තකින් එක මොහොතේ සිද්ධියක්. ඒ කියන්නේ ආලෝකික මොහොතකට කලින් තිබුණා කියලා මේ මොහොතේ දිල නැත්තම් හෙවණැල්ල ඇති වෙන්නේ. ගස ගැන බැලුවත් එහෙමයි. ඊළඟට ඒවා එක මොහොතේ දෙන්නත් ඕන, ප්‍රත්‍යවීමක් සිද්ධ වෙන්නත් ඕන කියන කරුණු දෙකම කියන එකයි මම මෙතන කියන්න උත්සාහ කරන්නේ. තෙරුවන් සරණයි. හොඳයි, වෙන විශේෂ අහන්න දෙයක් නැත්නම් අපි ඒක තව ටිකක් තේරුම් ගන්න බලමු. දැන් මෙතන ඔය සිද්ධියමයි දැන් ඇස රූපය විඥාණය කියන තුනම ඔතන යෙදිලා තියෙනවා මේ මොහොතේදී. ඒකටම තමයි අපි පස්සේ කියලා කියන්නේ. නැත්නම් තින්නම් සංගති පස්සෝ. එතකොට පස්සේ කියනකොට තේරුම් ගන්න ඕන මේක චෛතසිකයක්. ඒ කියන්නේ මේ හිත දැනුවත් කරන එක්තරා ගතියක් චෛතසිකය කියන එක. ඊළඟට පස්ස පච්චය වේදනා. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් තමයි වේදනාවක් උපදින්නේ. ඒකත් හැමෝම අහලා ඇතිනේ. දැන් ඒක මේ මදුපිණ්ඩික සූත්‍රෙත් තියෙනවා නේද? පස්සපච්චය වේදනා. ඒ වගේම අපි අහලා තියෙනවා පස්සපච්චය සංඥා, පස්සපච්චය චේතන කියලා. ওই තුනට ස්පර්ශය ප්‍රත්‍ය වෙනවා. ඒ ප්‍රත්‍ය වීමෙදි තේරුම් ගන්න දැන් ඔය කතා කළේ තවත් චෛතසික තුනක් ගැන. ඒකට චෛතසික කියනකොට වෙන පැත්තකින් දැනුම ඇති මේ චෛතසික කියන්නේ සිතත් එක්කම උපදින, සිතත් සිත නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙන. ඒ කියන්නේ සිත එක්කම පවතින ස්වභාව ටිකක්. එතකොට එක එක චෛතසිකේ සිත දැනුවත් කරන වෙනස් වෙනස් ගති තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් වේදනා කිව්වහම මේක සුඛද දුක්ඛද අදුක්ඛම සුඛද කියලා එහෙම දැනුවත් කරන ස්වභාවයක් තියෙනවා. එතකොට මේ ටික ඇති වෙන්නේ ස්පර්ශය ප්‍රත්‍යයෙන්මයි. ඒතර ස්පර්ශයක් සිදු නොවුණා නම් ඔය එක චෛතසිකයක්වත් පහළ වීමේ හැකියාවකුත් නැහැ කියන එකත් අපි තේරුම් ගන්නවා. ඒතර ස්පර්ශය ප්‍රත්‍යයෙන් මේවා ටික වෙන. ඊළඟට දැන් මම ඉස්සෙල්ලා මදුපිණ්ඩික සූත්‍රයේ කියාගෙන ගියේ චක්කුංචා උසෝ පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා යං වේදේති තං සංජානාති. කියන්නේ යමක් විඳීද ඒක ගැන තමයි අපි අඳුරගන්නේ විඳීම. එතකොට යමක් හඳුනාද ඒ තමයි විතර්කණය කරන්නේ. යං සංජානාති තං විතක්කේති. ළඟට යං විතක්කේති යමක් විතර්කණය කරයිද නැත්නම් කල්පනා කරයිද ඒකම තමයි ඒ පපංච බවටපත් වෙන්නේ. ඒකෙන් තමයි පපංච හැදෙන්නේ. එතකොට ඒ ප්‍රපංච තමයි මේ පුරුෂයා අභිභවා යන්නේ කොහොමද අතීත අනාගත පච්චුප්පන් වර්තමාන කියන ඒ තුනට මේ ටික දාලා ඒ පුරුෂයා ඉක්මවා යන්නේ. එතකොට මේ මට්ටමට යනකොට බොහොම අපේ කෙලෙස් මට්ටමක් ගොඩ නැගිලා කියන එක මම හිතන්නේ පැහැදිලි යති. ඒ කියන්නේ තණ්හා දිට්ඨි මාන කියන මට්ටමක් යෙදෙන්න පුළුවන්කමක් තියෙන මට්ටමකට ඒක වැඩි දියුණු වෙලා. එතකොට මේ වැඩි දියුණු වෙලා තියෙන්නේ එතකොට මේ පස්ස පච්චය වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති කියන එහෙම පිළිවෙලක් දීලා තියෙනවා. දැන් ඊළඟ ප්‍රශ්නේ එන්නේ දැන් අපි රැවටිලා තියෙන්නේ නැත්නම් මුලා වෙලා එහෙම නැත්නම් අවිද්‍යාවක් යෙදිලා තියෙන්නේ කොතනද? ඔතනින් අපිට නිදහස් වෙන්න නැත්නම් කඩන්න හැකියාවක් තියෙන්නේ මොන මට්ටමකද කියන එක. මේ ගැන තමයි දැන් එක එක මත තියෙන හින්දා අපි මේක ධර්මයට අදාළවම මෙතන තියෙන විදිහට නුවණින් විමසන එක වැදගත් වෙයි කියලා මට හිතෙන්නේ. ඉතින් මේ අපි අර මදුපින්දික සූත්‍රයේ සාකච්ඡාවදිත් මම කතා කළා. දැන් ඔය කියන ඡේදය විතරක් නෙමෙයි මදුපින්දික සූත්‍රයේ තියෙන. ඊට පස්සේ ඡේදයේ තියෙනවා සෝවතාවසෝ චක්කුස්මින් සති, රූපේ සති, චක්කු විඥානේ සති. ඒ කියන්නේ ඇහැ කියන එක තියෙනවා නම්, රූපය කියන ඒවා තියෙනවා නම්, චක්කු විඥානය කියන එක තියෙනවා නම්, ඒවා ඇති කල්හි සති කියන්නේ. චක්කුස්මින් සති, රූපේ සති, චක්කු විඥානේ සති. පස්ස පඤ්ඤත්තින් පඤ්ඤා පෙස්සතිති ඨානමේතං විජ්ජති කියලා ඒ පාලියෙන් තියෙනවා. ඒක මම සිංහලෙන් තියෙන එක මම කියවන්නම්. මේ එවත්නි ඒකාන්තයෙන් හිතමේ ඇස ඇතිකල්හි, රූපය ඇතිකල්හි, චක්කු විඤ්ඤාණය ඇතිකල්හි, ස්පර්ශයයි පැනවීමක් කරන්නේය, ඒ වරහන් ඇතුළේ උපදෙනේය කියලා තියෙනවා. යන මේ කාරණය විද්‍යමාන වෙයි. එතකොට පස්සයක් පණවනවා කියන කාරණය විද්‍යමාන වෙනවා මේ ಜಾති තුන ඇතිකල්හි. එතකොට ඊළඟට කියනවා පස්ස පඤ්ඤත්තියා සති වේදනා පඤ්ඤත්තින් පඤ්ඤා පෙස්සති ඉති ඨානමේතං විජ්ජති. ඨානමේතං විජ්ජති කියන එකත් වැදගත්. ඒ කියන්නේ ඒ කරුණ විද්‍යමාන වෙයි කියන එක තමයි. ඒ කියන්නේ දැන් මෙතෙන්දි කියනවා වේදනායයි පැනවීමක් ඇති කල්හි සංඥායයි පැනවීමක් කරන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. ඊට කලින් කියන අර දැන් ස්පර්ශය කියන එක පණවනවා කියන කාරණය විද්‍යමාන වෙනවා ඇසයි රූපෙයි චක්කු විඥානෙයි තියෙනකොට. ඊළඟට ස්පර්ශයයි පැනවීමක් ඇති කල්හි වේදනායයි පැනවීමක් කරන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. විදියට තමයි මේ මදුපිණ්ඩික සූත්‍රයේ 13 වෙනි ඡේදේ තියෙන්නේ. ඒ වගේ එහෙම යනවා, ඒවා විද්‍යමාන වෙනවා කියලා. ඊළඟට අපි 14 වෙනි ඡේදෙට ගියොත් ඒකෙදි කියනවා සෝතවසෝ සෝතස්මින් සති සද්දේ සති. ඒ කියන්නේ ඒක කන ගැනයි ශබ්දය ගැනයි ඒ විදිහටම කියනවා. 15 වෙනි ඒ විදිහට ඒ ආයතන 6ටම කියනවා ඒ කියපු කරුණ. ඊළඟට 15 වෙනි ඡේදෙට ගියොත් තියනවා සෝතවසෝ චක්කුස්මින් අසති. අනතන කියනවා ඇහැ කියන එක නැති කල්හි. ඊළඟට රූපේ අසති, රූපේ නැති කල්හි. චක්කු විඥානේ අසති, ඒ කියන්නේ චක්කු විඥානේ නැති කල්හි. පස්ස පඤ්ඤත්තින් පඤ්ඤා පෙස්සති ඉති නේතං තානං විජ්ජති. මේවා නැති කල්හි ස්පර්ශයයි පැනවීමක් කරන්නේ යන මේ කාරණය විද්‍යමාන නොවේයි කියලා. එතකොට ඔන්න ඔකත් එක්ක අපිට ටිකක් නුවණින් විමසලා බලන්න වෙනවා. දැන් ඇහැ තිබුණොත් චක්කු විඥානෙ රූපෙ තිබුණොත් චක්කු විඥානෙ තිබුණොත් පස්සයක් කියලා පනවනවා කියන කරුණ විද්‍යමාන වෙනවා. ඇහැ නොතිබුණොත් රූප නොතිබුණොත් විඥානෙ නොතිබුණොත් මේ පස්සයක් පනවනවා කියන කරුණ විද්‍යමාන වෙන්නේ නැහැ කියන කතාව. ඒ වගේම ඊටත් කලින් අර මුල ඡේදෙදි කිව්වේ ඇහැ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං කියන එකේදි කිව්වේ මේවා මේවා තියෙනකොට තින්නම් සංගති පස්සෝ පසපච්චය වේදනා. එතකොට මේ මේ තුන පවතින ස්වභාවයේ පස්සය එතකොට පස්සපච්චය වේදනා. එතකොට ස්පර්ශයක් තියනවා නම් වේදනාව හට ගන්නවා. එතකොට යං වේදේති තං සංජානාති. එතකොට යමක් විඳීද ඒක අඳුන ගන්නවා. ඔහොමම යනවා. එතනින් මගදි කැඩීමක් ගැන සඳහනක් නැහැ. එතකොට මේක පස්සේ ඇති වුණත් අර පංච සංඥා දක්වා ඒක වැඩි දියුණු වෙනවා. ඊළඟට කතා කරන්නේ ස්පර්ශයක් නොවන ස්වභාවිකුත් තියෙනවා. මේ ඇහැ රූපේ විඥාණය නැති කල්හි නම් ස්පර්ශය කියලා දෙයක් විද්‍යමාන වෙන්නේ නැහැ. එතකොට අර පපංච සංඥා දක්වා වැඩි දියුණු වීමක් නැහැයි කියන කරුණ. දැන් මෙන්න මේ ටික පොඩ්ඩක් අපිට නුවණින් විමසන්න වෙනවා. අපි බලමු මේ කියපු කරුණු ටික කොහොමද තේරුම් ගත්තේ කියලා. නැත්තම් ඒවයි කියන්න දෙයක් හරි ගැටලු තියෙනවා නම් නැත්තම් අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න අපි ඉස්සෙල්ලා අවස්ථාව දෙමු. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අද ආකච්ඡාවේ ඉතා වැදගත් කාරණා කිහිපයක් දෙවි අපේ අවධානය යොමු
කරනවා. මේ
අත්ති පදු පොසුත්‍රයේ ඉදිරිපත් කරපු ඡේදයේ පැහැදිලිව කියනවා පංච උපාදානස්කන්ධය කියන්නේ පංච උපාදානස්කන්ධය කියන්නේ පටිච්ච සමුප්පාද ධර්මතාවයක්. මෙතන කියනවා ඒ අවසාන කරන්නේ ජීවිතයේ පටිච්ච සම්පාදේ පංච උපාදානස්කන්ධය පටිච්ච සමුප්පාද ධර්මතාවයක් වශයෙන් ගන්නකොට රූපම් පිටකොට වෙන්නේ රූපම් පටිච්ච වේදනා. රූපය පත්‍ය කරගෙනයි වේදනාව ඇති වෙන්නේ. වේදනාව පත්‍ය කරගෙනයි සංඥා ඇති වෙන්නේ. සංඥා පත්‍ය කරගෙනයි සංකාර ඇති වෙන්නේ. සංකාර පත්‍ය කරගෙනයි විඥානය ඇති වෙන්නේ. එතෙන්දී විඥානය දෙපළකේ දෙනවා. එකක් තමයි සංකාර විඥාන වීම. සංකාර විඥානය කියන්නේ සංකාරික හිතෙන් හදාගන්න චිත්ත රූප හිතේ දැනීම. සංකාර විඥානය. චක්කු විඥානය කියලා කියන්නේ ඇහැට වැටෙන දේවල්. දැන් ආපාතක් කියන අවපාතයේ තියෙන ඇහැට වැටෙන දේවල් දැනීම. එක්තරා ස්නායු රෝගයක් තියෙනවා. කෙනෙකුට දැනෙන්නේ ඇහැට වැටිච්ච දේ නෙවෙයි. දැන් එතෙත් පංච පාදස්කන්ධයේ පටිච්ච සම්පාදයේ කියන පොඩි වෙනසක් තියෙනවා. පටිච්ච සම්පාදයේ තියෙන්නේ පස්සපච්චය වේදනා කියන. පංච පාදස්කන්ධයේ තියෙන්නේ රූපපච්චය වේදනා කියන. ඒ දෙකේ ගැටලුවක් නැහැ. මතභේදයක් නැහැ. රූපණයට හේතු වෙයි. පස්සේ පස්සපච්චය රූපම් කියන එකයි මෙතෙක් වඩා ගැළපෙන්නේ. ඒ අන්න ඒ පස්සේ තමයි චක්කු විඥානේ, සෝත විඥානේ, ඝාන විඥානේ ඇති වෙන්නේ. රූප කියන්නේ අපි අදහස් කරන රූප නෙවෙයි. රූපණේ ඇහැ රුප්පණය වෙන්නේ ඇහැට යමක් දැනුණාම. ඇහැට ආලෝක තරංග වැටුණාම ඇහැ රුප්පණය වෙනවා. ඒ රුප්පණය වෙන්නේ ඒ ආලෝක තරංග දැනගන්නට පස්සේ දැනුණාම. කනට සත්‍ය වැටුණාම කන රුප්පණය වෙනවා. රුප්පණය කියන්නේ ගැටියෙති පිටියෙති. ඒ ආලෝක තරංග ගැටීමේ ඇහැ රුප්පණය වෙනවා. සබ්ද තරංග ගැටීමේ කන රුප්පණය වෙනවා. එක්තරා මානසික රෝගයක් වශයෙන් හැදෙන ස්නායු රෝගයක් නිසා දැන් සාමාන්‍යයෙන් අපිට ඇහැට දැනෙච්ච දේ තමයි ඉතර දැනෙන්නේ. ඇහැ ස්පර්ශ කරපු දේ තමයි ඉතර දැනෙන්නේ. සමහර අවස්ථාවලදී ඇහැ හෝ කන හෝ නාය හෝ ස්පර්ශ කරන දේ නෙවෙයි අපිට දැනෙන්නේ. අපි පොඩි කාලේ හිටියා තැපල් කියලා කිස්මක් පිටින් පාටි. එයා යන යන හැමතැනම කොළ අවුල් කරනවා. මොකද එයා එක් වගේක් දැල් වගේ වඩා කරලා එයාට දැන් හැමතැනම පේන්නේ කඩදාසි කොළයක් දැක්කත් ගහක් කොළයක් දැක්කත් ඒක ටික්පතක් වශයෙන් මුදල් කොළයක් වශයෙන් පේන්නේ. ඒ පේන්නේ කොහොමද? අර ඉතට වැටිච්ච ඉතේ හැදිච්ච ඉතේ කියන්නේ සංකාර විඥානයේ ඉතර දැනෙන්නේ ඇහැට දැනෙනවා. සමහර පිස්සු ඉන්නවා පිටින්නේ දැක්කාම යන්නේ ජලාශයක් කියලා ඒක කියලා පනින. මේ සමහර කුඩු ගහපෑ පිටිටි කියනවා. පිටේ ඒ එක්තරා මානසික තත්ත්වයකදී තමයි අපිට සංකාර විඥාන ලෙච්චදී ඇත්තන් ආසාදී ඉන්ද්‍රියට දැනෙනවා. සමහර ඇට එයම් නම් සද්ද ඇහෙනවා. සමහර ගඳ දවල් දැනෙනවා. ඒවා පිට තියෙන දේවල් නෙවෙයි. පිටේ තියෙන දේ ඉන්ද්‍රියන්ට දැනෙනවා. අන්න මේක තේරුම් ගත්තාම ඔය සමන්නාගත කියලා කියන්නේ සද්දෝ සමන්නාගත තත්ත්වේ නෙවෙයි ඒ වෙන්නේ. පිටින් යමක් අපි දකිනවා ඒ දකින්නේ අපි නිවේ ඇහැ දකින්නේ ඒ වුණාට ඇහැට විඥාන වෙන්නේ අර පිටින් දැක්ක දේ නෙවෙයි ඉතේ තියෙන දේ. කොහේද අත්‍යන්ත ඕක සිද්ධ වෙනවා. අපිට ගමනක් ගැන නොයෙක් දේවල් පේනවා ඇහැට පේනවා. හැබැයි අපේ හිතේ දැනින්නේ නැහැ. මොකද හිතේ තියෙන වෙන චිත්ත රූප. වෙන කාරණා සාහඳු කෙනෙක් එක්ක යන කතාවක් තියෙනවානේ. පවහලලා ඉන්නවා. නායක හඳුරන්නේ. එයා හිත දුවල දුවල ගිහින් දැන් එයා විවාහ වෙලා දරුවෙක් සම්බෙලා අර ගෑස් එක ගහනවා. ඒ ගෑස් එක ගහන්නයි කියලා ගහන්නේ වටාපිටේ කාසියක්. මේ ඔළුවට. ඒ වගේ අපේ කියන්නේ රිවර්ස් වෙනවා. විපෘති වෙනවා. අපේ ඔය පටිච්චසමුප්පාද ධර්මතාවය පංච උපාදාන කන්ද සම්බන්ධයෙන් දැන් මම කියන්නේ දෙවියෙක් පැහැදිලි කරන්නම්. පංච පාදානස්කන්ධයේදී වේදනා හටගන්නේ රූපේ පදනම් කරගෙන. පටි සංපාදයේදී වේදනා ඇතිගෙන පස්ස පත්‍ය වේදනාවක් එනවා. ඒ දෙකම මතුව ගැටීමක් වෙන්න විදියක් නැහැ. මොකද ස්පර්ශයේ ඉඳයි පස්සේ පස්ස පත්‍ය රූප. රූපනේ සිටිවේදී ස්පර්ශයේ පදනම් කරගෙන. ඒක පරිසම් පාදේදී අර පංච පාදාන ස්කන්ධයේ පළවෙනි පියවරට එහා පියවර ගැන කියවි. මේ දෙක අතර මත ભેදයක් නැහැ. ඊළඟට මම අවසාන නියම කළේ අප මේ ඉන්ද්‍රියයන්ට බොහෝ විට දැනෙන්න පුළුවන් මේ ඉන්ද්‍රියයන්ට දැනෙන දෙයට වඩා වෙනස් විදිහට අපේ ඉස්තරු. ඒක එක්තරා ජීවිත ස්නායු රෝගයක්. පයිතනා මේක පැහැදිලි මම අවධානය යොමු කළේ පංච උපාදාන කන්ද කියන්නේ පටිච්ච සම්පාද ධර්මතාවයක්. රුප්පණය පදනම් කරගෙන වේදනා ඇති වෙනවා. වේදනාව පත්‍ය කරගෙන සංඥා ඇති වෙනවා. සංඥා පදනම් කරගෙන සංකාර ඇති වෙනවා. සංකාර පදනම් කරගෙන විඥාන ඇති වෙනවා. ඒ සියල්ලට පළමුවේ අනි සංපාදේපින් කියලා උත්තර තියෙනවා. රුක්කණය දෙන්නේ පස්සපච්ච වේදනා කියනකොට ඒ පස්සපච්ච රූපම් රූපම් පච්ච වේදනා කියන එකයි වඩා පැහැදිලිය වෙන්නේ අපේ ඉන්ද්‍රිය ගෝචර අධ්‍යක්ින් මොනවද කියන එක තේරුම් ගන්න. තේරුම් ගන්නයි.
තෙරුවන් සරණයි. මේ තව කාට හරි අදහස් හරි ගැටලු හරි තියනවාද? මම මේ විශේෂයෙන් මෙතන අවධානය යොමු කරන්නේ මේ පස්ස පච්චයා මෙහෙම මෙහෙම අපිට සීක්වන්ස් එකක් පිළිවෙලක් දීලා තියෙනවා. පස්ස පච්චයා වේදනා යං වේදේති තං සංජානාති, ඔය විදිහට ප්‍රපංච මට්ටමට යනවා. ඊළඟට මේකේ ස්පර්ශය කියන්නේ තින්නම් සංගති පස්සෝ කියන මට්ටමක්. එතකොට ඒක පංච උපාදානස්කන්ධයක් හටගන්න තත්ත්වයට පත් වෙන හැටි මේ මහා අත්තිපදෝපම සූත්‍රේ පෙන්නනවා. ඒක පත් වෙනවා නෙමෙයි, එතනම ওই ජාති තුන බාර ගන්න මට්ටමේම පංච උපාදානස්කන්ධ මට්ටමකුත් හටගන්නවා කියන එක මම හිතන්නේ මහත්ති පදවකම සූත්‍රයේ විස්තරේදී පැහැදිලි ඇති. ඉතින් අපි තේරුම් ගන්න ඕන පංච උපාදානස්කන්ධයේ දුක කියලා අහලා තියෙනවානේ. එතකොට මේ දුක කියන එකයි දුක්ඛ සමුදයයි දුක්ඛ නිරෝධයයි මාර්ගයයි කියන එක මෙතනින් අපිට අවබෝධයක් ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් මොන විදිහකටද මේක මේ ලෝකෙට අයිති දැක්මෙන් ලෝකෝත්තර දැක්මක් කරා ගෙනියන්න අපට උදව් වෙන්නේ? එතකොට ලෝකෙට අයිති දැක්මේදී අපි රූප පිළි අරගෙන කතා කරනවා. ඒ වගේම දැන් ඒ මහත්මයා විස්තර කළා අර මානසික විකෘතිතාවයන් නැත්තම් පිස්සු මට්ටමක් කියලා අපි කිව්වොත් උන්මත්තක මට්ටමක්. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා සබ්බේ පුතුජ්ජනා උන්මත්තකා කියලා. තර අපි දැනට මේ ලෝකේ පිළිගෙන තියෙන්නේ උන්මත්තක මට්ටමකින්ද? ඒක අපිට බුද්ධ වචනේ බාර ගන්න වෙනවා. එතකොට මේ මට්ටමින් මිදිලා මේ ලෝකෝත්තර දැක්පක් කරා නැත්නම් අපේ පිස්සුව සනීප කරගන්න මට්ටමකට යන්නේ කොහොමද කියන එක අදහස් තියනවා නම් මේ ඉදිරිපත් කරන්න බලන්න ගැටලුව එහෙම. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඒක බොහොම හොඳ දැක්මක් කියලා මං හිතනවා. අපි මොකද සමහර වෙලාවට මේ එකක් නැති කරන්න උත්සාහ කිරීමක් කරනවා, අනිත් ඒවා ඉතුරු වෙද්දී ඒ වගේ දෙයක්ද නැත්නම් මේ එකකින් මිදුණත් අනිත් සේරගෙන්ම මිදෙනවා කියන මට්ටමක්ද කියන එක. ඒ වගේ අදහසක් මෙතන අපි මං අර ඉස්සෙල්ලා කියපු දේ පස්සේ කියන එක හටගත්තොත් ඉතුරු ටික වෙනවා. ඒ කියන්නේ මේ ಜಾති තුන බාර ගන්න මට්ටමකට આવුත් ඉතුරු ටික නවත්තන්න පුළුවන්ද කියන එකට හොඳ අදහසක් මේ මදුපින්ඩික සූත්‍රයේ මං කිව්වේ අර ඡේද තුනක් තියනවා කියලා. අපි සාමාන්‍ය එකක් කියවලා නවත්තනවා මිසක් එතනින් එහාට බලනවා අඩුයිනේ. එතනින් නුවණින් හිතන කෙනෙකුට මං හිතන්නේ මේ වගේ අදහසක් ගන්න මේ පුළුවන්කම තියෙනවා මෙතන. දැන් මේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා එහෙම එහෙම දිගට යනවා. එතකොට ඔය ඊළඟ එකේ කියනවා චක්කුන් සති රූපන් සති චක්කු විඤ්ඤාණං සති මේ තුන තිබුණත් ආයේ අර ටිකම කියාගෙන යනවා. හැබැයි මේවා අසති කියද්දි ඔය කීපයක් තිබිලා අනිත් එක නැති කතාවක් නෙවෙයි සඳහන් වෙන්නේ. එක්කම අසති කිව්වොත් පස්සයත් සිදුවෙන්නේ නැහැ. පස්සය කියලා දෙයක් විද්‍යමාන වෙන්නේ නැහැ. අර ටික තියෙනවා කිව්වොත් පස්සය කියලා දෙයක් විද්‍යමාන වෙනවා. වේදනාව කියලා දෙයක් විද්‍යමාන වෙනවා කියන මට්ටමකින් පැහැදිලි කරගෙන යනවා. ඉතින් මෙතන ටිකක් අපි ඔය සමහර විට අපි දැන් දැනට දැනගෙන අවබෝධ කරගෙන ඉන්න එක හරිනම් මෙලහට සෑහෙන දිනුවක් ලැබලා වෙන්න ඕන. ඉතින් අපි එහෙම නැත්තම් අපිට මේක තව ටිකක් නුවණින් හොයන්න වෙනවා. අපි මේ දකින මට්ටමට නැත්තම් මේ පොත් වලින් කියෝලා හරි මේ දැනගෙන ඉන්න මට්ටමෙන් එහාට ගිය ස්වභාවයක්ද මේ ලෝකෝත්තර දැක්ම කියන එක. එතකොට ඇසක් රූපයක් චක්කු විඥානයක් කියන ටික තියෙනවා කියලා බාර ගන්න මට්ටමක්මයි මේ පස්සය කියන එක. අපි චක්කු සම්පස්සය ගත්තොත් ඊළඟට කනක් ශබ්දයක් සෝත විඥානයක් තියෙනවා කියන එකමයි සෝත සම්පස්සය. එතකොට පස්සය තියෙනවා නම් පස්සපච්චය වේදනා. ඒ කියන්නේ පස්සයක් තියෙනවා නම් වේදනාවක් හට නොගන්න මට්ටමකට නැවැත්වීමේ හැකියාවක් නැහැ. ඒකයි පස්සපච්චය වේදනා කියන්නේ. ඒ වගේම පස්ස නිරෝධා වේදනා නිරෝධෝ කියලා පටිච්ච සමුප්පාදෙදී අපි දන්නවනේ. ඒතර වේදනාව නොහට ගන්නේ පස්සය නොහට ගන්න විතරයි. පස්සය තිබුණත් වේදනාව තියෙනවා. ඒ වගේ දේකුත් පොඩ්ඩක් අපිට නුවණින් විමසන්න වෙනවා. දැන් මෙතන ඊළඟට අර තජ්ජෝ සමන්නාහරෝ කියන එක මම අර ගේසරේ ටිකක් විස්තර ඇතුව කතා කළා. ඒක අපි තව ටිකක් මතක් කරමු. දැන් අපි ඇහැ කියන එකෙන් යම්කිසි වර්ණ රූපයක් සකස් කරලා දෙනවා. ඒක ඇසේ හැකියාව මත. දැන් අපිට මූලික මට්ටමේදී ලෝකෙට අයිති දැක්ම තමයි ඇහක් තියෙනවා. අපි අජ්ජත්තායතන කියනවා. ඇහැට අරමුණු වෙන රූප එළියේ තියෙනවා. ඊළඟට විඥාණය කියලා දෙයකින් මේක දැනගන්නවා. ඔකර මජ්ජේ සූත්‍රෙදි කියනවා අජ්ජත්තායතන ඒකාන්තයක් බාහිර ආයතන තවාන්තයක් විඥාණය මැදයි කියලා. එතකොට මේ අන්ත දෙක හොඳට දකින්න තියෙනවා. අන්ත දෙක දැකලා ඊළඟට මෙදත් නොතර වෙන මට්ටමකට එන කෙනා තණ්හාව ක්ෂය කරන මහා පුරුෂයෙක් වෙනවා. එතකොට මේ පිට මූලිකම මට්ටමේදී ඕන කෙනෙක් පිළිගන්නවා එළියේ රූපයක් තියෙනවා, ඒක දකින්න ඇහැ තියෙනවා, ඌ විඥාණයෙන් ඕක දැනගත්තා. ඔන්න ඔය කතාවටම තමයි පස්සය කියලා කියන්නේ. සයි රූපයයි චක්කු විඥාණයයි. හැබැයි ටිකක් නුවණින් හිතනකොට අපට ওই බාහිර රූපය ගැන තව ටිකක් විමසලා බලන්න පුළුවන්. ඇත්තටම මේ ඇහෙන් දැක්කේ එළියේ තියෙන රූපෙද? එහෙම නැත්නම් ඇහි හැකියාව අනුව සකස් කරලා දීපු රූප මට්ටමද? දැන් එහෙම කියනකොට ටිකක් වැටහෙනවා ඇති එළියේ තියෙන රූපයක් ඇහෙන් දකින්න බැරි බව. ඇහැ නිසා උපද්දලා දෙන මට්ටමක් තමයි මේ චක්කු විඥාණයෙන් දැනගන්න. දැන් අපි එක තව උදාහරණයක් ගත්තොත් දැන් අපි ඇහැට අරමුණු වෙන්නේ වර්ණ කියලා කියනවනේ. රතු පාට, නිල් පාට, කොළ පාට ඔයගේ වර්ණනේ වර්ණ සටහන්නේ ඇහෙන් දැනගන්න පුළුවන්. දැන් කණෙන් ශබ්ද ගැන දැනගෙන ගන්නවා වගේ ඇහෙන් වර්ණ ගැන තමයි දැනගන්න පුළුවන්. ඇහැට ගෝචර වෙන්නේ වර්ණ රූප. එතකොට මේ වර්ණය කියන එක ඇත්තටම මේ බාහිරේ තියෙන දෙයක්ද නැත්නම් ඇහැ විසින් උපද්දලා දෙන දෙයක්ද මේ චක්කු විඥාණයට අරමුණු වෙන්නේ, නැත්නම් චක්කු විඥාණය දැනගන්නේ? මේ ගැන මොකද හිතන්නේ කියලා පොඩ්ඩක් අපි විමසලා බලමු. මං අහන්නේ මේ ඇත්තටම බාහිර තියෙන ස්වභාවයක්ද මේ? අපි හිතමු කොළපාට කියලා. කොළපාට දැන් ගහට, ගහක කොළේට අයිති දෙයක්ද නැත්නම් අපේ ඇහෙන් උපද්දලා දෙන ස්වභාවයක්ද මේ දකින්නේ? මේ ගැන තියෙන අදහස් කියන්න බලන්න මේ අපි අවස්ථාවක් දෙමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බොහොම වටිනවා ඒ අදහස. දැන් අපි ගොඩක් අහලා තියෙනවා, විශේෂයෙන් අභිධර්මයේ ඉගෙන ගන්න අය එහෙම අහලා තියෙනවා, ওই බාහිර තියෙන, අපි ඒ උදාහරණෙම අරගෙන කතා කරමු. දැන් කොලේ හැදිලා තියෙන්නේ ඔය පටවියාපෝ තේජෝ වායු, ඊළඟට සතර මහා ධාතු, ඊළඟට ඒ වගේ උපාදාය වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්ධ අෂ්ටකය. එහෙම නැත්නම් රූප කලාප කියලා කුඩාම කොටසක් තියෙනවා. ඒකේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ හතරම යෙදිලා තියෙනවා. ඒවා එකකට එකක් වෙන් කිරීමේ හැකියාවක් නැහැ. මේ රූප කලාප ගොඩක් තියෙන තැනක විද්‍යමාන වෙන, එහෙම නැත්නම් සම්මුතියෙන් ගන්න ස්වභාවයක් තමයි වර්ණය කියලා දකින්නේ කියලා. දැන් මගේ මූලික ප්‍රශ්නේ ඇත්තටම අපි දැන් ඇහෙන් දැකලානේ ඔක දැනගන්නේ. එතකොට ඇහෙන් අපි හිතමු කොළපාට කියලා දැනගන්න එක ඒ බාහිර තියෙන කොළයට අයිති ඒ පැත්තේ තියෙන දෙයක්ද, එහෙම නැත්නම් මේ ඇහැ විසින් උපද්දලා දීපු ස්වභාවයක් ඇහැ කියනකොට මේ පැත්තේනේ තියෙන්නේ. අපි හිතමු කොළේ ටිකක් ඈත ගහක තියෙනවා කියලා. එතකොට ඒ බාහිරේ තියෙන තැනක තියෙන රූප ස්වභාවයක්ද මේ දැන් චක්කු විඥාණයට අරමුණු වෙන්නේ? එහෙම නැත්නම් ඇහැ විසින් උපද්දන යම් කිසි ස්වභාවයක්ද චක්කු විඥාණයට අරමුණු වෙන්නේ කියන එක තමයි මම විශේෂයෙන් හිතන්න කිව්වේ. ඒ ගැන මොකද හිතන්නේ? ඒක එක එක්කෙනාට එක එක විදිහට පේන්නත් පුළුවන්. කෙනෙකුට අර මේ මාත්මයා කිව්වා වගේ කෙනෙකුට කොළපාට පේන එක වෙන කෙනෙකුට රතුපාට විදිහට පේන්න පුළුවන්. එහෙම හැකියාවකුත් තියෙනවා. මං අහන්නේ මේ මොකක් හරි පේන ස්වභාවය කොළපාට හෝ රතුපාට කියන එක ඇත්තටම අර බාහිර තියෙන කොළේ ට, එහෙම නැත්නම් එතන තියෙන සතර මහා ධාතු ස්වභාවයකට නැත්තම් රූප කලාප ගොඩක් තියෙන ඒ පැත්තට අයිති දෙයක්ද නැත්තම් මේ ඇහැ විසින් සකස් කරලා දෙන මේ පැත්තේ ස්වභාවයක්ද කියන එක. තෙරුවන් සරණයි. දැන් අපි ඒ ඔව් ඉදිරිපත් කරන්න.
තිරුවන් සරණයි. මම ඉස්මහල තියෙනවා. මේ දැන් කලින් අපි කතා කර උම්මත්තක සත්‍යයක් මම හිතන්නේ ඒකනම් මට ඉතර හොඳ නැහැ. මම හිතනවා අපි ගමු කියලා එතෙන්ට අවිද්‍යාපත්‍ය කියලා. අවිද්‍යාව නිසායි කියලා. ඊළඟට මේ දැන් ඔය ඇසතන නාසය දිවකය ස්ත්‍රී රූපය ස්ත්‍රී ඉන්ද්‍රිය පුරුෂේන්ද්‍රක ඉන්ද්‍රිය අටක් තියෙනවා. මම මේ අහන ධර්මයෙන් කියන්නේ ඒ ඉන්ද්‍රිය අටම කර්මය තනි කර්ම කර්මයෙන් හටගත් දේවල්. එතකොට කර්මය නිසා හටගත් ඒක තමයි ජීවිතය. කර්මයෙන් හටගත් ඒක ජීවිතය අවුත්වා සම්පූර්ණ භුක්තාන භවිෂ්‍යති. ඒක තේන්න තියෙන දෙයක් නෙමෙයි. ජීවිතය ඒකෙන් අපිට පෙන්නනවා දැන් ඇසෙන් දකින දේ එතන තියෙන විපාක සිත. එතකොට විපාක සිතක තියෙන්නේ ඇහැ පෙන්නන දේ, කන්නෙන් අහන්න දෙන දේ, ගඳ සුවඳ. ඒ සේරම දැන් කෙනෙකුට නිතරම ගඳ දැනෙන්න පුළුවන්, තවත් කෙනෙකුට සුවඳ දැනෙන්න පුළුවන්, තවත් කෙනෙකුට එහෙම ගතියක් නැතුව ඇති. ඒක නිසා මම ඒ අහපු ප්‍රශ්නයට කෙටියෙන් උත්තර දෙන්නවා නම් ඒක සම්පූර්ණයෙන්ම ඇස විසින් හදලා පෙන්වන දෙයක් එතන තියෙන්නේ. එතකොට වර්ණ රූපේ කිව්වහම මම මෙහෙම වටහාගෙන තියෙනවා. දැන් මම එළිය බැලුවොත් කෙලින්ම ජනේලයට බැලුවොත් මට පෙන්වක් හඳු යාය ලස්සන. හරි, ඔතන මට මේ ඒක කඳුයායේ හරි ඒ දර්ශනය දැක්කම එක තියෙන වර්ණ රූපයක්. නමුත් මම එක එතන තියෙන සතෙක් හරි මලක් හරි කන්දක් හරි කෙලින්ම එතෙන්ට මගේ ඇස් යොමු දකින දේ විපාක සිතේ තියෙන විදියක් නැහැ. නමුත් මගේ ඇස යොමු නොතොත් මම ඒක දිහා බලනවා. ඊගාවට යනවා මේක. දැන් බුදුතුමා කියපු මේ චක්කුපටිච්ච රූපේ චක්කු විඥානම් තින්නම් සංකති පස්සෝ පස්සපත්‍ය වේපන යම් වේදේති තම් සංඥාන තම් සංඥානාති තම් විතක්කේ යොන විතක්කේ තියා නම් එතනින් කෙලින්ම මනසට ඇතුල් වෙලා මනසෙන් පෙන්නන්නේ අපිට බොරුවක්. ඒක තියෙන්නේ අපි උපන්ද දවසේ ඉඳලා ඉගෙන ගත්ත දේවල් ඒකෙන් කියනවා. ඒකේ කියලා එතනින් අපිට අවිද්‍යාව කෙලින්ම අපි අවිද්‍යාව ඒකයි මෙතන මට මේ කියන්න පුළුවන්කම තියෙන්නේ. මම වැරදි නම් හරි ගස්සන කියලා මම කරුණා ඉන්නේ.
ඔව්, තෙරුවන් සරණයි. තව අදහස් තියෙනවද මේ ගැන? මම මූලික ප්‍රශ්නය තමයි අපි ඇහැ නිසා මේ දකින දේ, ඒක වර්ණයක් කියමු, ඒ වර්ණය ඇහැ නිසා සකස් කරලා දෙන දෙයක්ද බාහිරයේ තියෙන ස්වභාවයක්ද? මම මේ මෙතන විමසන්නේ අපි බාහිර රූපය කියලා පිළිගන්න මට්ටමක් තියෙනවා. ඔව්, අදහස් තියෙනා නම් ඉදිරිපත් කරන්න.
චාල්ස් මහත්මයා ඔබතුමා දැන් මාත් සම්බන්ධනේ බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. වා මේ ලයින් එක මුල්ක ගන්න මයික් එක ෆීස් එක සමාන ඔබතුමා කතා කරන ඔබතුමා වලින් කියපු ටික අද මාත් මහත්මයා කතා කරපු සබ්ජන් නැහැ.
ඔව් මම මූලිකව කිව්වේ මේ තව අදහස් තියෙනා නම් ඉදිරිපත් කරන්න. මගේ ප්‍රශ්නය තමයි මේ ඇත්තටම එළියේ තියෙන රූපයක්ද මේ දකින්නේ නැත්නම් ඇහැ විසින් සකස් කරලා දෙන. ඔක ආයතන හයටම පොදුයි. එළියේ තියෙන ශබ්දයක්ද මේ අහන්නේ නැත්නම් කන විසින් සකස් කරලා දෙන ස්වභාවයක්ද මේ විඥාණයට අරමුණු වෙන්නේ කියන මූලික ප්‍රශ්නේ. අපි ඒක ටිකක් විසඳගෙන ඉදිරියට යන තව අදහස් තියෙනා නම් කියන්න. දැන් තව ටිකක් හිතන්න උදව් කරන්නම්. දැන් අපිට මූලික මට්ටමේදී හිතෙන්නේ අපේ මේ ආයතන හින්දා අපි දැනගන්නේ බාහිර රූප කියලා. ඒ කියන්නේ අපි ඇස නිසා එළියේ තියෙන වර්ණ දැනගන්නවා, කන නිසා එළියේ තියෙන ශබ්ද දැනගන්නවා, අපි අල්ලලා බැලුවොත් අපිට අහුවෙනවා එළියේ තියෙන ඒවා. ඒ වගේ තමයි සාමාන්‍ය කෙනා ආයතන පාවිච්චි කරන්නේ. ඒ වුණාට අපි ටිකක් නුවණින් විමසනකොට දැන් ඇහෙන් අපි වර්ණයම කියමු. දැන් ඇහැට අපි වර්ණ කණ්ණාඩියක් හරි පොලිතින් කොළයක් හරි එක එක පාට අපි හිතමු අර කොළ පාට කොළේ දිහා අපි රතු පාට මේ පොලිතින් කොළයක් තුලින් නැත්නම් රතු පාට කණ්ණාඩියක් දාලා බැලුවොත් මොකද්ද වෙන තත්වේ? එතකොට රතු පාටට පේනවා. දැන් ඉස්සෙල්ලා කොළ පාටට පෙනුණා, දැන් රතු පාටට පෙනුණා. එතකොට බලන්න මේ ඇහි තත්වය වෙනස් කළොත් අපි දකින වර්ණයත් වෙනස් වෙලා නේද? එතනින් අදහසක් ගන්න පුළුවන් නේද? මේ ඇහි හැකියාව අනුව සකස් කරලා දෙන ස්වභාවයක් මේ දකින්නේ කියන එක. එතකොට මේ දකින වර්ණය බාහිර රූපයට අයිතිද? දැන් මේ ගහේ කොළයටද අයිති? නැත්නම් මේ ඇහෙන් සකස් කරලා දීපු වර්ණයක්ද අපි දකින්නේ කියන එක. එතෙන්දි මම ඔක නුවණින් විමසන්න. අපි මුලින්ම ඉන්නේ අපි එළියේ තියෙන දෙයක්මයි මේ දකින්නේ කියන එක. එතකොට ඒක පොඩ්ඩක් දෘෂ්ටිගත වීමක්. ඇත්ත ඇති හැටි දැකීමක් නෙවෙයි කියන අවබෝධය ගන්න වෙනවා මේ බාහිර රූප ගැන. එතකොට අපි ඔව් අනිත් අයටත් ඒ වගේද? මන් දන්නේ මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ. ඔව් ඒ ඈත ඉන්න පඹයෙක් දකිනකොට අපි මිනිස්සෙක් කියන දෘෂ්ටියකින් කියමු, ඒ දෘෂ්ටියකින් මතයකින් අපි බලනවා. ඒ කියන්නේ අපිට හිතෙන්නේ මිනිස්සෙක් කියලා. දැන් මම මේ ඊටත් වඩා ටිකක් මූලික මට්ටමට ගිහිල්ලා මං අහන්නේ පඹයෙක් කියන එක හරි ඒ පඹයා ඉන්නවා කියලා අපිට හිතෙන්නේ බාහිරනේ. පඹයෙක් කියලා දැනගත්ත ඔය මිනිස්සෙක් නෙමෙයි, ඔය පඹයෙක් කියනකොට ඒ පඹයා කියන රූපය එතෙන්ටත් අදාළනේ වර්ණ සටහනක්. එහෙන් දැනගන්නේ වර්ණ සටහනක්නේ. එතකොට ඒ වර්ණ සටහන තියෙන්නේ අර පඹයා ඉන්න තැනද? එහෙම නැත්නම් මේ එහෙන් සකස් කරලා දීපු වර්ණ සටහනක්ද මේ දැකලා තියෙන්නේ කියන මට්ටමෙන් මම මේ අහන්නේ. ඒක මම දැන් කියන්න උත්සාහ කරන්නේ ඇහැ නිසා සකස් කරලා දෙන ස්වභාවයක් තමයි ඔය දකින්නේ කියන එක. ඒක මම මේ අදහස් ඉදිරිපත් කරන්න කිව්වේ ඒක තවමත් හිතෙනවා නම් බාහිර තියෙන දෙයක් තමයි මේ දකින්නේ කියලා අපි ඒක ටිකක් කතා කරලා තේරුම් ගන්න ඕනේ. ඒකයි මම මේ අදහස් ඒ මට්ටමේ අදහස් තියනවා නම් කවුරු හරි කරුණා කරලා කිව්වොත් අපිට තව ටිකක් විස්තර කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේක ඇහින් උපද්දලා දෙන දෙයක් නේ මේ දකින්නේ කියන මට්ටමේ ඉඳන් ඉදිරියට යන්න පුළුවන්. ඒ ගැන අදහස් තියනවා නම් ඉදිරිපත් කරන්න. තාමත් මේ බාහිර තියෙන ස්වභාවයක් නේ අපි දකින්නේ කියන මට්ටම නම්. තෙරුවන් සරණයි. තව අදහස් තියනවාද? මොකද මේ මහත්මයා සඳහන් කළේ මේක ඇහැ නිසා සකස් කරලා දෙන ස්වභාවයක් අපි දකින්නේ කියන එක කියලා මට තේරුණේ. එය ඊට වෙනස් අදහස් තියනවාද කියලා මං අහන්නේ. මොකද අපි මූලිකව දැන් හිතන්න පුරුදු වෙලා තියෙනවා බාහිර රූප තියෙනවා ඒවා තමයි මේ ඇසින් දැනගන්නේ. ඊළඟට ඒ බාහිරව තියෙන රූපය ගැන තව තව අපි කතා කරනවා. ඒ රූපය අනිත්‍යයි, දුකයි, අනාත්මයි. එහෙම නැත්නම් ওই රූපේ සතර මහා ධාතුයෙන් හැදිලා තියෙන්නේ. මම අර ඉස්සෙල්ලා කතා කළා වගේ සුද්ධාෂ්ටකය කියලා කියනවා. ඊළඟට රූප කලාප වලින් හැදිලා තියෙනවා. ඒ ඔයයි තව තව විස්තර දිගින් දිගට කියාගෙන යන්න පුරුදු වෙලා තියෙනවා. ඒ වුණාට ඇත්තටම අපි මේ ආයතනකින් අත්දකින්නේ එළියේ තියෙන ස්වභාවයමද නැත්නම් ඊට වඩා වෙනස් ස්වභාවයක්ද? ඒ කියන්නේ තව ටිකක් පැහැදිලි කළොත් මේ ආයතනකින් උපද්දලා දෙන ස්වභාවයක්ද අපි දකින්නේ? ඒතර මේ මට්ටමේ තමයි මම ඉන්නේ. මේකේ ආයතනකින් උපද්දලා දෙන ස්වභාවයක්මයි අපි දැනගන්නේ කියන එක. දැන් ඒක අපි අර තව උපමාවක් ගත්තොත් දැන් මීට කලින් සාකච්ඡාවක එක්කෙනෙක් කියපු උපමාවක් අර කරුවල කාමරයක ඉඳන් ගිනි පෙට්ටියකට ගිනි කූරක් ගැහුවොත් ගිනි දැල්ලක් ඇති වෙනවා. එතකොට අපිට පේන්නේ මොකක්ද? එකක් තමයි දැන් ගිනි දැල්ල කියන එක අර ගිනි කූර ගිනි පෙට්ටිය ස්පර්ශය නිසාම හට ගන්න එකක්. හැබැයි ওই ගිනි දැල්ල කියන එක, ගින්දර කියන එක ගිනි කූරට අයිතිත් නැහැ, ගිනි පෙට්ටියට අයිතිත් නැහැ. ඒතර අපි ඈතක ඉඳන් බැලුවොත් අපිට පේන්නේ ගිනි දැල්ල. ඒතර අර එතන ස්පර්ශය නිසා හටගත්තු ස්වභාවයක්, එතනම උපන් ස්වභාවයක් පේනවා. නමුත් අර හේතු ටික පේන්නේ නැහැ. දැන් අපි ඉස්සෙල්ලා මං කිව්වේ අර මේසෙට තට්ටු කරාම ශබ්දයක් ඇහෙනවා. එතකොට අර කනට ඇහෙන්නේ ශබ්දය. කියන එක. එතකොට ඒ ඇහෙන ශබ්දය මිසක් හේතු ටික එතන කනට අඳුරගන්න බෑ. ඒ කියන්නේ උපදින දේ. දැන් ওই දෙකේම හැබැයි මම කතා කරන්නේ මේ බාහිරේ උපදින දෙයක් ගැන. ඒ වුණාට අපි ටිකක් ගැඹුරට මේ ඔය කන කියන උපකරණෙන් හදන දේ. ඇහැ කියන උපකරණෙන් හදන දේ. ඔක මේ කනට අපි තව උපමාවක් ගත්තොත් අපි හිතමු දැන් අපි රේඩියෝ එකක් දාලා ශබ්දය අහනවා. ඒ කියන්නේ අපිට ශබ්දය අහන්න ඕන නම් අපිට රේඩියෝ එක ඕන් කරන්න ඕන. එතකොට ඒ අහන ශබ්දේ දැන් රේඩියෝ එකෙන් සකස් කරලා දෙන ශබ්දයක්ද නැත්නම් එලියෙන් ඔතෙන්ට එන දෙයක්ද? දැන් ඒ රේඩියෝ එක වගේ හිතන්න අපේ කන කියන එක. එතකොට කන කියන එකට දැන් රේඩියෝ එකට අපි දන්නා රේඩියෝ තරංග කියලා දෙයක් නම් ඇවිල්ලා වදිනවා. ඒ තරංග වලට අපි ශබ්ද කියලා කියන්නේ නැහැ. ශබ්ද තරංග කියලා නිකන් අඳුනගන්න කිව්වට ඒක ශබ්දයක් නෙමෙයි, ඒක තරංග ස්වභාවයක්. තරංග කනට ඇහෙන්නේ නැහැ. එතකොට ඒ රේඩියෝ එකෙන් උපද්දන ශබ්දය තමයි කනට ඇහෙන්නේ. ඒ වගේ මේ කනේ ඇවිල්ලා යම්කිසි තරංග ස්වභාවයක් වැදුනට ඒ තරංග ශබ්ද නෙවෙයි. ඒවා ශබ්ද සටහනක් කරලා උපද්දලා දෙන හැකියාවක් කන කියන උපකරණයට තියෙනවා. එතකොට ඒ උපකරණයෙන් සකස් කරලා දෙන ස්වභාවයක් තමයි විඥාණයට ආරමුණු වෙන්නේ කියන අදහසයි මම මේ දෙන්න හැදුවේ. එතකොට දැන් ඇස කියන උපකරණෙන් වර්ණ දකිනවා, කන කියන උපකරණෙන් ශබ්ද අහනවා. එතකොට ඒ විඥානේ දැනගන්න ස්වභාවය වර්ණ හෝ ශබ්ද හෝ බාහිරේ තියෙන දේවල්ද නැත්නම් මේ උපකරණය තුලින්ම සකස් කරලා දෙන දේවල්ද? එතකොට එතන නුවණක් එන්න ඕන. මේ ආයතනය තුලින් සකස් කරලා දීපු දෙයක් තමයි මේ විඥානෙට අරමුණු වෙන්නේ. එතකොට ඒ අරමුණු වුණ දේ කවදාවත් එළියේ තියෙන්න විදිහක් නැහැ. ඒකයි මම අහුවේ දැන් අර කොළපාට තියෙන්නේ එළියේද? නැත්තම් මේ අපි අහන මේ මොහොතේ අහන මේ සද්දේ පිටින් එන එකක්ද? පිට තියෙන්නේ සද්දේ විදිහටද? ඒ තියෙන එකමද මේ දැනගන්නේ? නැත්තම් මේ කණෙන් සකස් කරලා දෙන දෙයක්ද? එතකොට අර රේඩියෝ වගේ මේ කන නිසා උපද්දලා දෙන දෙයක් තමයි මේ අහන්නේ. එතකොට මේ අපිට අහන්න ඕනකම තියෙන්නේ ශබ්ද. ඒ අහන්න ඕනකම නිසා තමයි අපි කනක් සකස් කරගෙන තියෙන්නේ. අපිට දකින්න අවශ්‍යතාවය තියෙන වර්ණ රූප. ඒ නිසා තමයි ඒව දකින්න මේ ඇසක් කියන දෙයක් සකස් කරගෙන තියෙන්නේ. ඒවයි හේතු, වෙනම කතා කරන්න පුළුවන්. එතකොට මේ සකස් කරගත්තු ආයතනේ හැකියාව අනුවමයි අපිට දකින්න, අහන්න, අනිත් ඔය දැනගන්න පුළුවන් මේ ආයතන හයේ. අපි මනස පොඩ්ඩක් පැත්තකින් තියලා වුණ ආයතන පහේ කියලා ගමුකෝ. උපකරණ පහක් තියෙනවා. ඒ උපකරණ පහ හදාගෙන තියෙන්නේ අපි අර ගෙදෙට්ට ටීවී එකක් ගෙනාවා, රේඩියෝ එකක් ගෙනාවා. ඇයි අපිට ටීවී එකට තියෙන තණ්හාවටවත් රේඩියෝ එකට තියෙන තණ්හාවටවත් නෙමෙයි, අර එකෙන් උපද්දලා දෙන ශබ්ද හරි රූප හරි දැකීමේ අවශ්‍යතාවය හින්දා. ඒ වගේ තමයි අපිට මේ ආයතන ටිකක් අපි සකස් කරගෙන තියෙන්නේ. එතකොට ඒකෙන් දකින බලන ස්වභාවය, කියන්නේ අපේ විඥාන මට්ටමට අහුවෙන්නේ ඒ උපකරණේ හැකියාව අනුව උපද්දලා දෙන දෙයක්. අපි අර කළු සුදු ටීවී එකක් තිබුණත් කළු සුදු රූප, වර්ණ ටීවී එකක් තිබුණත් වර්ණ රූප. ඒ වගේ තමයි අපිට සාමාන්‍ය මට්ටමේ හැක් කියලා අපි කියන්නේ මේ වර්ණ හත දර්ශනය වෙනවනම්. හැබැයි කලර් බ්ලයින්ඩ් ඇහක් තිබුණා නම් සමහර විට කළු සුදු වෙන්න පුළුවන්, නැත්නම් වෙන වර්ණයක් දෙකක් වෙන්න පුළුවන් පේන්නේ. ඒක උපකරණේ හැකියාව. ඒ වගේම මේ ඇහැ කියන එක අපිට හම්බ වුණ ඇහැයි සත්වයෙක්ගේ ඇහැයි දිව්‍ය ඇහැකුයි නැත්නම් පෙරේත මට්ටමේ ඇහැකුයි ගත්තොත් ඒවයින් සකස් කරලා දෙන මට්ටම ඒ ආයතනේ හැකියාව අනුව වෙනස් වෙනවා. දැන් බල්ලෙක්ගේ කන සකස් කරලා දෙන ශබ්ද පරාසයයි අපේ කන සකස් කරලා දෙන ඒ ශබ්ද පරාසයයි වෙනස්. ඒතකොට ආයතනේ හැකියාව අනුව තමයි සමහර ශබ්ද උපද්දන්න පුළුවන්කම තියෙන්නේ. මෙතන මේ මම විස්තර කරන්න උත්සාහ කළේ මේ ආයතනෙන් උපද්දලා දෙන දෙයක්ම නේද විඥානේ දැනගන්නේ කියන එක. ඒක පැහැදිලිද? පැහැදිලි නැත්නම් ආයේ අපි පොඩි අවස්ථාවක් දෙමු විමසන්න. තෙරුවන් සරණයි. ප්‍රශ්න නෑ වගේ නේද අදහස්? ඒකෙන් එක්කෝ මං කියන අදහසට එකඟ වෙනවා නැත්නම් මේ කියන්නේ මොකද්ද කියලා කිසිම දෙයක් තේරෙන්නේ නෑ. එහෙමත් නැත්නම් ඉතින් අපි මොකක් හරි විදිහකට දැන් මේක මේවා පැහැදිලි නැත්නම් ආයෙ යහන්න අවස්ථාව තියෙන ඕන කෙනෙකුට. අපි එතකොට මේ මෙතන ආයතනයේ හැකියාව අනුවම සකස් කරන දැන් ඇහැනම් ඇහැේ හැකියාව අනුව සකස් කරලා දෙන වර්ණ රූප සටහනක් තමයි දකින්නේ. එතෙන්දිත් ඊළඟට දැන් ඇහැේ රූපයක් ආපාතනය වුණා කියන මට්ටම තමයි ඔය ඊළඟට ඇහැේ රූපයක් ආපාතනය වුණාම අපි හිතමු දැන් අර ටීවී එකේ නැත්නම් ඔයගලන්ට දැන් කම්පියුටරේ දිහා බලා ඉන්න හින්දා මේ කම්පියුටර් ස්ක්‍රීන් එකේ චිත්‍රයක් වැටිලා තියෙනවා. ඒ කියන්නේ අපි හදාගත්තු ඇහැ කියන උපකරණේ ඔන්න දැන් රූපයක් ආපාතනය වෙලා. දැන් මේක දිහා බලනකොට අපට පේන්නේ ඇත්තටම මේකේ සකස් වෙලා තියෙන ඒ රූපයද නැත්නම් මේකෙන්ම පැන නගින දෙයක්ද කියන එක තමයි ඊළඟ කරුණ. එතකොට මේ රූපේ දැන් මට මේ රූපේ අපි මේ තියෙන අයිකන්ස් ටික බැලුවහම මට එක එක ඒවා පේනවා. මල් තියෙනවා, පහන් දැලි තියෙනවා, චෛත්‍ය තියෙනවා, මූණු තියෙනවා. දැන් අපි මේවා දකිනකොට මොනවද මේ අපිට එක එක අදහස් එනවා. එතකොට ඒ හිතන දේවල්ද ඇත්තටම මේ ස්ක්‍රීන් එකේ තියෙන්නේ? අපි ඔය කම්පියුටර් ස්ක්‍රීන් ගැන හරි ටීවී ස්ක්‍රීන් ගැන හරි දන්න ටෙක්නීෂියන් කෙනෙක්ගෙන් අහුවොත් එයා ඊට වඩා වෙනස් අදහසක් කියයි. මේකේ තියෙන අර ඩොට්ස් ඩොට්ස් පික්සල්ස් කියලා තියෙන ඒවා ගොඩක්. ඒවා අඩු ගැඩියෙන් පත්තු වෙලා තියෙන්නේ. එතකොට ඒවයි ආලෝකයේ අඩු වැඩි වීමකින් තමයි මෙතන තියෙන්නේ. අර හරියට තොරණක බල්බ් වගේ. සමහර බල්බ් පත්තු වෙලා, සමහර ඒවා පත්තු වෙලා නැහැ. හැබැයි ඒකෙන් එතකොට ඒ තියෙන ස්වභාවෙමද මේ අපි දැකලා තියෙන්නේ? නැත්තම් මේන් පැන නගින ස්වභාවයක්ද? ඔන්න ඔතන තමයි මම අදහස් කළේ අර තජ්ජෝ සමන්නාහාරෝ. මේන් පැන නගින ස්වභාවයකට නේද අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ. මේ විඤ්ඤාණයට අරමුණු වෙන්නේ. එතන තේරුම් ගන්න අර ඇහි රූපයක් ආපාතනය වුණා කිව්වට ඒක ස්ක්‍රීන් එකේ පින්තූරයක් වටුණා විතරයි. ඒ කියන්නේ වර්ණ වෙනසක් එතන වෙලා. එතකොට අපි ඒක දකිනකොට අපි දකින්නේ මේ වර්ණ වෙනස කියන එකද නැත්නම් ඒකිනුත් පැන නගින ස්වභාවයක්ද? ඔක මම එදා කිව්වේ දැන් ඔන්න චිත්‍රයක් කොහේ හරි එල්ලලා තියෙනවා. අපි එක එක්කෙනාට කියනවා ඕක බලලා ඇවිල්ලා කියන්න. එක මොහොතක් බලලා ඇවිල්ලා කියන්න මොනවද දැක්කේ කියලා. එතකොට මේ එක එක්කෙනා දැක්කා කියන දේවල් ටික එක එක දේවල් කියයි. එතකොට ඒ එකක්වත් අර චිත්‍රේ තියෙන ඒවද? චිත්‍ර සායංකාරයෙක්ගෙන් අහුවොත් ඔතන කියයි ඔය සුදු කොළේක පාට ටිකක් නම් ගාලා තියෙනවා කියලා. එයා ඇඳි. හැබැයි මේ එක එක්කෙනා දකිනවා එක එක දේවල්. එතකොට අන්න ඔතන අදහසක් ගන්න එයින්ම පැන නැගුණු කියන මම අර තජ්ජෝ කියන එකට දුන්නේ. ඒ අන්න ඒ වගේ දෙයකට තමයි අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ. එතකොට විඥාණයට අරමුණු වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ ස්වභාවයක් නේද කියන අදහස. මේක තේරුම් ගත්තද නැත්නම් ඒකේ ප්‍රශ්න තියනවා නම් යොමු කරන්න, අදහස් තියනවා නම් තෙරුවන් සරණ.
ප්‍රශ්නයක්. සංකප්පක ඔබතුමා කියන්නේ මෙතනද අපට මොනවද සිදු වෙන්නේ කියලා. ඒක මෙතන තම් සංඥානාති. ඔත තම් සංඥානාති තම් විත්ති කියන තැනද මේ කියත්
මං හිතන්නේ මම මේ පස්සය ඇති වෙන හැටි මේ කතා කරන්නේ. එතකොට අපි දැන් පස්සය කියනකොට ඇත්තටම ඇසකුයි රූපෙකුයි. එතකොට ඇස මේ පැත්තේ අජ්ජත්තයි රූපේ බහිද්දයි කියන අදහසකින් අජ්ජත්ත ඇසයි බහිද්ද රූපෙයි චක්කු විඤ්ඤාණේ කියන මට්ටම නේද පස්සය කියලා කියන්නේ. නැත්නම් අජ්ජත්ත කන සෝත ආයතනි එතෙන්දි කන මේ පැත්තේ ශබ්දය එහා පැත්තේ බාහිරේ මොක දැනගන්න විඥාණය ඔය මට්ටම නෙවෙයිද මේ පස්සය කියලා කියන්නේ. එතකොට මේ කතාවක් විඥාණයෙන් මෙහෙම කියලා තිබුණාට ඇත්තටම විඥාණයට අරමුණු වෙලා තින්නේ අර මේ දෙපැත්තක තියෙන දෙයක්ද නැත්නම් මේක විඥාණයෙන් මවලා පෙන්නන ස්වභාවයක්ද නෝගෙන පොඩ්ඩක් හිතන්න යමු කරන්නයි මම මේ සූත්‍රයේ විශේෂයෙන් අරගත්තේ. එතකොට අර තජ්ජෝ සමන්නාහරෝ කියන එක ඉම පැන නැගුණු ස්වභාවයක් තමයි විඥාණයට අරමුණු වෙලා තින්නේ. ඒ වුණාට විඥාණය අපිව දැනුවත් කරන්නේ වෙනත් විදිහකට. මේ පැත්තේ ඇහැ තියෙන අර පැත්තේ රූපේ. මේ පැත්තේ කන තියෙන අර පැත්තේ ශබ්දේ. එතකොට බලන්න මේ අන්ත දෙකට අපි වැටිලා තියෙන්නේ නැත්නම් අන්ත දෙක බාර අරන් තියෙන්නේ. ඒ බාර ගැනීමේ මට්ටමම නේද මේ විඥාණය මැද ඉඳන් කරන්නේ අපිව. එතකොට ඒ පස්සය කියන සිද්ධියේදී ඔය සිද්ධිය සිද්ධ වෙන ස්වභාවයයි විඥාණය අපිට කියන ස්වභාවයයි අතර වෙනසක් තියනවා නේද? එතකොට බුදුරජාණන් වහන්සේ විඥාණය මායාකාරය කියලා උපමා කරලා තියෙනවා. එතකොට මෙන්න මේ මායාව මොකද්ද කියන අදහසක් මෙතනින් ගන්න පුළුවන්ද? එතකොට මේ දෙපැත්තක් බෙදලා පෙන්න ගතිය. අපිට ද්වේතාව කියලාත් කියනවා. නැත්තම් දෙපැත්තකට දෙකොණකට වෙන් කරලා පෙන්නන ගතියක්. පැහැදිලිද දන්නේ නැහැ මම මේ කියන්න හදන එක. ගැටලු ප්‍රශ්න තියෙනවා නම් අහන්න තෙරුවන් සරණයි. හොඳයි මේක සමහර විට මේ ඇහුවේ පළවෙනි සැරේට වෙන්නත් පුළුවන්. ඉතින් ටිකක් හිතලා බලන්න ඕනේ එක. ඉතින් මේවා මේ පිළිගන්න කියන එක නෙමෙයි මේ නුවණින් විමසන්න කියන මට්ටමින් මම මේ කතා කරන්නේ. එතකොට මේ ඕනම විඥානකින් අපි චක්කු විඥානය කිව්වත් සෝත විඥානය කිව්වත් ඒ වයින් තියෙනවා. මේ චක්කු විඥානය කියනකොට අපව දැනුවත් කරන මට්ටමක් තියෙනවා, ඇහැකුත් තියෙනවා, රූපෙකුත් තියෙනවා. සෝත විඥාන මට්ටමේදී දැනුවත් කරනවා කනකුත් තියෙනවා, ශබ්දයකුත් තියෙනවා. නැත්තම් ගහන විඥානයේදී නාසයයි ඒ ගහන ආරම්මණයයි. එතකොට මේවා නිකන් අපිට මුලින්ම පේන්නේ අර ආරම්මණ ටික තියෙන්නේ බාහිරේ. මේ ඒවා පෙන්නන ආයතන ටික තියෙන්නේ මේ ඇතුළත. ඊළඟට මේ ආයතන හයටම නේද ඊළඟට මේ පැත්තේ ඉන්න මම කියලා කියන්නේ. ඒවට අරමුණු වෙන බාහිර ඒවා ටික එළියේ තියනවා කියලා කනෙක්ට් වුණා වගේ. හොඳයි හොඳයි මේ මේ ඔයා ඒ ඉස්සෙල්ලා වගේ අදහස් ප්‍රකාශ කරන්න මේ එතකොට අපිට මේක සාකච්ඡා මාර්ගයෙන් ඉදිරියට යන්න පුළුවන් ඒ වගේ අදහසක් තමයි මම ඉදිරිපත් කළේ මේ
එමයි කොහේ මම සම්පූර්ණයෙන්ම ආයෙත් කොහොමද කාලයක් තමයි මේ සාකච්ඡාවට ඉදිරිය තියෙන්නේ ඒ නිසා ඔබතුමාට මම හිතනවා මම වෙන්නම් කියලා සාකච්ඡාව දැන් කටිවි අදහස් අපි ගොඩට ඒ ඔසේ ලැබුණා ඔබතුමාට පුළුවන් කියලා දැයි අද සාකච්ඡාවේ ඒ ඔබතුමා බොහොම වැදගත් කරනවා දැනට අපි කියනවා ඒකවත් ඔබට අපි තාවුත ස්ටැබ්ලිෂන් වේදේට ස්ථාපිත වෙන්නේ අපිට
ඔව් හොඳයි මම මේක දැන් මේක ධර්මානුකූලව හිතන්න විදිහක් තමයි අපි අර සාමාන්‍යයෙන් අහන්න ලැබෙන අපි දැනගෙන ඉන්න මට්ටමට එහාට කොහොමද අපි මේ සූත්‍ර දේශනාවලින් ධර්මයේ දකින්න උත්සාහ කරන්නේ. ඉතින් එතෙන්දී දැන් අපි මෙතෙන්දී ආයි මම මතක් කරනවා අපි දැනට පිළිගත්ත ධර්ම දැනුමකුත් තියෙනවා. එහේ මේ පැත්තේ තියෙනවා රූපේ අර පැත්තේ තියෙනවා චක්කු විඥානේ පහළ වෙනවා ඔකට පස්සේ කියලා කියනවා. ඉතින් ඒක තව ටිකක් නුවණින් විමසන්න මේකට මම තව කරුණු ටිකක් එකතු කරන්නම්. දැන් බුදුරජාණන් වහන්සේ ඒ කාලේ තිබුණ අර 62ක් දෘෂ්ටි ගැන සඳහන් කරන සූත්‍රයක් තියෙනවා බ්‍රහ්මජාල සූත්‍රයේදී. ඉතින් එතෙන්දී ඒ එක එක මතේ අරන් ඒව එකක්වත් වැරදි කියලා නෙමෙයි කිව්වේ. ඔය මතයත් ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් කියන කතාව තමයි කිව්වේ. තදපි පස්ස පච්චය. තදපි පස්ස පච්චය. ඕකත් ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් ආපු මතයක්. එතකොට දැන් ඒ හැම මතේම ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් ආපු මත තමයි ඒ 62ක් දෘෂ්ටි. එතකොට අපි මේ දැනට යම් කිසි දෙයක් ගැන කතා කරන්නේත් ස්පර්ශය බාරගෙනද ස්පර්ශය මත පිහිටාද එමුනා එකටත් කියන්න තියෙන්නේ තදපි පස්ස පච්චය. එතකොට දැන් මෙතන මම දකිනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වෙනස් වෙන්නේ ස්පර්ශය මත පිහිටා දේශනා කරනවට වඩා ස්පර්ශය ගැන එහාට ගිය. ඒ කියන්නේ ස්පර්ශයේ සමුදය කියන්නේ මොකද්ද ස්පර්ශ නිරෝධ කියන්නේ මොකක්ද කියන මට්ටමකුත් දේශනා කරනවා. ඉතින් ඒක පෙන්වන්න තමයි මම උත්සාහ කළේ. අර දැන් මදුපිණ්ඩික සූත්‍රෙදී ස්පර්ශයෙන් පස්සේ මේක කඩන තැනක් සඳහන් වෙන්නේ නැහැ. හැබැයි සඳහන් වෙනවා මේ මේ ඇහැයි රූපෙයි disconnect to me.